සමන්තාචක්කවාලේසු අත්‍රාගච්ඡන්තු දේවතා සම්ධම්මං මුනිරාජස්ස සුනන්තු සග්ගමොක්ඛදම් ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ගම්බීරෝ චායං ආනන්ද පටිච්ච සම්පාදෝ ගම්බීරාව භාසෝච ඒතස්ස ච ආනන්ද ධම්මස්ස අනනුබෝධායේව මයං පජා තංකා කුලක ජාතා ගුලාගුණ්ඩික ජාතා මුඤ්ජ බම්බජ ජාතා අපායං දුංගතින් විනිපාතං සංසාරං නාතිවක්කති ශ්‍රද්ධාවන්ත පින්නතුනි සුලෝකාග්‍ර වූ භාග්‍යවත්තු අරහත්තු සම්යක් සම්බුද්ධ සරුවක්ඥ රාජෝත්තමයන් වහන්සේ විසින් අනුදමා විනිපානන් වහන්සේ අමතා වදාළ මහා නිධාන සූත්‍රයෙහි පාඨයක් මේ ධර්ම දේශනයේ සඳහා මාතෘකා කරන්නේ දුනි. ධර්ම ශ්‍රවණයේ සහ ධර්ම දේශනාව නිවනට පිවිසීමේ නිවන් දොරක් බව බෞද්ධයන් හඳින් දන්නවා. ධර්ම දේශකයන් වහන්සේ නම ධර්මාසනාරූඪව සිකපද හේයා සිකපද 16ක් මතක සබාගෙන පංචම අදිෂ්ඨානයක් සිතේ දරාගෙන හත්පාද මුඛ විකාර නදක්වා අන්නේහෙත නොවි දේශනා කරන දහම් පදයක් පාසා සිහිය පිහිටුවාගෙන කර්මස්ථාන ශීර්ෂයෙන් දහම් දෙසීමෙන් දේශකයන් වහන්සේට ප්‍රඥා පාරමිතාවක් මෙන්ම නිවන් පිවිසීමේ දොරටුවක් බාටපත් වෙනවා. ශ්‍රාවක පිරිසත් පවක කෝටි ගණනාවකින් අහන්ට නොලැබෙන මේ අති උතුම් සුද්ධ වූ බුද්ධ වචනේ ඇසීමෙන් මට මෙලව දියුණුව පරලොව සුගතිය සාන්ත නිවන පිණිස පවතිනවා කියන ධර්ම ඡන්දය ධර්ම ගරුත්වය ඇති කරගෙන අන්නෙහෙත නොවි දෙතරම් නවාගෙන මුතුවලක් මැණික්වලක් අමුණන්නා මෙන් දහම් පදයක් පදයක් පාසා සිතට නගා ගනිමින් වාතපිත නොබලා උදබිම නොබලා අත්පාද මුඛිකාර නොදක්වා සමාධිගත වූවාක් මෙන් සාවධානව ගාමැසීමෙන් ශ්‍රාවක පිරිසට ප්‍රඥා පාරමිතාවක් මවපල නිවන් සෝපිනිස හේතු වෙන භාවනා මාර්ගයක් බවට පත් වෙනවා. නිසා දෙපක්ෂයේ විසින් මේ ස්වල්ප වේලාවක් තුළ පවත්වනු ලබන ධර්ම දේශනයේ එසේ නිවනට පිවිසීමේ දොරටුවක් බවට පමුණුවා ගනිමින් ධර්මශ්‍රවණය කරමු ධර්ම දේශනා කරමු. සමන්ත චක්කවාලේසු යනාදී වශයෙන් දෙවියන්ට ආරාධනා කළාසේම වර්ෂයක් පාසා පින් පමුණුවන ලබන සද්ගුණවත් පීතර බෝධරංගමගේ මැතිතුමානනුත් ලිලියන් බෝධරගමගේ මාතාවක් මේ දෙපළ ඇතුළු පින් බලාපොරොත්තු වන යම්තා ඥාතීන් වෙතොත් ඒ සෑම දෙනාද මේ දහම් පදයටද සවන් දෙත්වා මින් ලැබෙනා වූ ආනිසංස ධර්මයේද සාදරයෙන් අනුමෝදන් වෙත්වා. ඒ සෑම දෙනාටත් තම තමන්ටත් මේ උතුම් කුසලානිසංස බලයෙන් මෙලව ආයුධ ආරෝග්‍ය සැපත සාම්ප්‍රදායික ස්වර්ග සංඛ්‍යාත සම්පත් සිද්ධව ධර්මඥාන භාවනාඥාන ප්‍රතිපත්ති ඥාන මුදුන් පමුණවාගෙන පතෝ පතෝ උතුම් බෝධියකින් අජරාමර සාන්ත ලෝකෝත්තර නිවන් සුව සාක්ෂාත් කර ගැනීම පිණිස හේතු උපනිශ්‍රේ වේවා කියන පැතුම් සිට දරාගෙන ධර්ම දේශනේට සවන් දෙමි. මාතෘකා කළ ධර්ම දේශනේ අති දීර්ඝ දේශනාවක්. එසේ නමුත් අත්‍යවශ්‍ය ධර්ම කොටසක් පමණක් අපි ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙමි. මේ දේශනේ තිබෙන්නේ දීඝ නිකායේ 12 වෙනි සූත්‍රය පැටියක හඳුන්වන මහා නිදාන සූත්‍රය. මාතෘකා කළ පාඨයේ කෙටි තේරුම මෙහිමයි. ගම්මීරෝ සායං ආනන්ද පටිච්ච සමුප්පාදෝ. ආනන්දය, මේ පටිච්ච සමුප්පාදේ නම් ගම්මීරයි. ගම්මීරාවභාසෝච. ආනන්දය, මේ පටිච්ච සමුප්පාදේ ගම්මීර බවක්ද දැනෙනවා. ඒතත්ත ආනන්ද ධම්මස් අනනුබෝධා අපතිනේධා. ආනන්දය, මේ ගාම්භීර වූ ගම්භීරාවභාස වූ පටිච්ච සමුප්පාදයේ අවබෝධ නොකිරීම නිසා, ප්‍රතිමේද නොකිරීම නිසා ඒවමයන් සජා මෙසේ මේ ලෝක සත්වය සංඛා කුලක ජාත අවුරුදු නූල් පන්දුවක් මෙන්ද ගුලා ගුන්ඩික ජාත. ඒ කියන්නේ කෙලි අවුරු වඩු කුරුළු කෝඩුවක් මෙන්ද මුංජ බබ්බජ භූත මුදු තුන බබු තුන කියන අවුෙන් අවලට පාත්‍ර පුනරාතියක් මෙන්ද අවුබාටපත් වී අපායන් දුක්ගතින් විනසාතන් සංසාරන් නාතිවත්තති. දුකෙන් තොර බැවින් අපාය නම් වූ විවසව පතිතවන බැවින් විනිපාත නම් වූ එවාගේම සමකල්ලෙම දුකට පාත්‍රන බැවින් දුක් ගැති නම් වූ අතරක් නෑර පවත්නා බැවින් සංසාර නම් වූ මේ ස්කන්ධ ලෝකයෙන් අත නොමිදී මේ සාංසාරික දුකින් තෙලීමට පත් වෙනවා කියන එක සූත්‍ර පාඨ කෙටි තේරෙන නාද්වාරා. ආනන්දය, පටිච්ච සමුප්පාදේ ගාම්භීරයි. ගාම්භීර බවක් දකින්න ලැබෙනවා. ආනන්දය, මේ ගාම්භීර වූ ගාම්භීරාභාසෝ පටිච්ච සමුප්පාදේ අවබෝධ නොකිරීම නිසා, ප්‍රතිවේද නොකිරීම නිසා මේ ලෝක සත්වය සත්ත ප්‍රජාව අවුරුදු නූල් පරයක් නූල් පන්දුවක් මේ අවුරුදු වඩු කුළු කූඩුවක් මේ අවුරුදු මෘදු තුන බබු තුන වැනි තුරංගාසියක් මේ අවුෙන් අවුලට පත් වී අපාය දුර්ගති විනිපාත සංසාරයේ නොයික්මවති කියන එකයි කෙටි තේරුම. මේ දේශනේ පැවැත්වීමේ හේතුව මේකයි. බුදුරජාණන් වහන්සේ මහා සංඝරත්න පිරිවරාගෙන ජනපද චාරිකාවක වදිද්දි කුරුරට කම්මාස ධර්ම කියන නියම් ගමට වැඩම කළා. ඉන්නතුන් දන්නව නේද? භාවනා කර්මස්ථාන 21ක් ඇති මහා සතිපට්ඨාන සූත්‍රයේ දේශනා කළේ මේ කම්මාස ධර්ම නියම් ගමේනේ. එපමණක් නෙමෙයි, මහා සාරෝපම සූත්‍රය, සංකාර භාගිනිය සූත්‍රය, මහා පුන්නම සූත්‍රය ආදී බොහෝ ගැඹුරු සූත්‍රය ඒ දේශනාව ඒ ප්‍රදේශයේ පවත්වලා තියෙනවා. මේ මහා නිදාන සූත්‍රය බොහොම ගැඹීරයි. දිනක් ආනන්ද ස්වාමීන් වහන්සේ මෙම කම්මාස ධම්ම නියංගමයේ සේනාසනයක වැඩ සිටි වාසුතුන් වහන්සේට වැඩ ඉන්නවා. විවේකව කල්පනා කරද්දී හිතට නැගුණ සංකල්පනාවක්. බුදුරජාණන් වහන්සේ පටිච්ච සමුප්පාදයක් දේශනා කළා. මේ පටිච්චසමුප්පාදයේ ගැඹුරුයි. ගැඹුරු බවක්ද වැටෙනවා. නමුත් මට නම් ගැඹුරක් නැහැ. මට මේක හිතන කොටම ආවෝද වෙනවා නේ අහස ඉරාද වාගේ. ඒ ලොකු ප්‍රීතියක් ඇති වුණා. ප්‍රීතියක් ඇතිලා සරුවක් යන වාසල ළඟට ගිහින් කිව්වා, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ, මේ පටිච්චසමුප්පාදයේ ගැඹීරයි ගැඹීරාභාසයි කියලා දේශනාවේ සඳහන් වෙලා තියෙනවා. අනේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ, මට නම් මේක හරිම නොගැඹුරුයි. හිතන කොටක පාට මහසිරහඳ වාග මට වැටෙනවා නේ ස්වාමීනි. එතකොට සරුවක් යන වාසය ගාල මා හේවම් ආනන්ද අවච. මා හේවම් ආනන්ද අවච. ආනන්දය එසේ නොකියද? ආනන්ද එසේ නොකියද? ගම්භීරෝචායං ආනන්ද පටිච්චසමුප්පාදෝ. ආනන්දය, පටිච්චසමුප්පාදේ නම් ගම්භීරමයි. ගම්භීරාවභාසෝච. ආනන්දය පටිච්චසමුප්පාදේනම් ගැඹුරු බවක්මයි තේන්නේ තියෙන්නේ. ආනන්දය මේ පටිච්චසමුප්පාදේ නමිත ධර්මය අවබෝධ නොකිරීම නිසා සත්ත ප්‍රජාව අවුලෙන් අවුලට පස්සේ සංසාරයෙන් එතෙර නොමි යාලේකෝ වාසය කරක. මෙන්න මේකයි දේශනාවේ නිදා. ඉතින් මේ සම්මාත ධම්ම නියම් ගමගල දෙකෙන් අපි කියලා කියන්නේ වාකි. සම්මාත ධම්ම කියන්නේ ඕනිසාදය ගමනේ කළ තැන. ඉන්නතුන් ආලා කියනවානේ මහා සුසුතෝම ජාතක දේශනාව මහා බෝධිසත්වයන් වහන්සේ උඩා රටක සුතතෝම නමින් රජ කුමරයෙක් හිටියා. ඒ කාලේ රාජධානී 101ක් තිබුණා. ඒ හැම රාජධානීක රාජ කුමාරවරු එකම ගුරුවරයෙක් යටත ශිල්ප ඉගෙන ගත්තා. එයින් රජමාම කුමාරයා මහා සුතතෝම කුමාරය බෝධිසත්වයන් වහන්සේ උන්වහන්සේ අනේ ඒ කුමාරවරුන් දැක් ශිෂ්‍ය ගුරුවරයෙක් හැටේට තමන් මේ ගුරුවරයාගේ අවසර පරිද්දෙන් උගන්වලා තියෙනවා. ඉතින් මේ කුමාරක 101 දෙනාම ශිල්ප ශාස්ත්‍ර අදාළා ස්වකීය රටවලට ගිහිලා ආජ්‍යයට පත් වුණා. ඒ කාලේ අගනුවර බාරාණසි. බාරාණසි අගනුවර රජුනේ ධම්මදත්ත නමින් රජ කුමාරා. මේ මහා සුතතෝම බෝසතුන් වහන්සේගෙන් ඒ කුමාරයා ඉගෙනගෙන තියෙනවා. ඉතින් මේ ගෝපකානන් වහන්සේගේ ඒ සහභාගීත්වය නිසා මේ 101 දෙනා බොහොම සමගි. ජම්බුද්දීපේ නානා දිසා භාවර රාජ්‍ය කළ බොහොම සමගි. ඒ අතරතේ මේ බර්මසේ රජදාට පත් වූ බ්‍රහ්මදත්ත රාජ කුමාරයා දසරා ධර්මෙන් රාජ්‍ය කළත් පූර්ව භවයේ හේතුවක් නිසා වාසනාවක් නිසා නැත්තම් පුරුද්දක් නිසා මාංසාහාරයට ගිදුණා. කිසිම ආහාර වේලක් මාංශේ නැතුව ගන්නෑ, මස් නැතුව ගන්නෑ. හැබැයි පෝජාතක සතුන් මැරීම මස් වෙලඳා පවා ඒ රටේ සහලක්. නමුත් මේ රජුවන්ට ඕනේ අරක් කමිය හැමදාම තියාගෙන තියෙනවා. මේ අතර එක දාසක් හොවර තිබුණු මස් කැටියේ නැති වුණා. සුනකෙක් දැහැගෙන ගියේ. අන්තිමේදී අරක් කමිය මොකද කළේ? රජු නිරාහාර වෙන්න බව හිතාගෙන දැනගෙන එදා කොහෙවත් මස් කෑල්ලක් නැති නිසා සොහොනට ගිහින් එදාම මරණයට පස්සේ සොහොනේ දමාපු අලුත්ම අලු මූර්ත ශරීරයකින් මස් කුට්ටියක් අපාගෙන ඇවිල්ලා උයලා පිළිලා කියලා තිබුණා. දැන් ආහාර වේල ගණකොට මේ රජුරුවන්ගේ රසනාර පිනා ගියා මේ මස් කෑල්ලක් කියනකොට. අරක් කමියගෙන මේ මොනවද? ඉතින් ගෙවුල ගෙවුලා හිටිය. මම බයෙන් නෙපා. මේක වටිනා රසමියරු ආහාරයක්. මට කියන්නේ මොනවද මේ ජාති? ඉතින් කියාවි හිටියා. එතකොට මේ සෙනත් ඇවිව අද පටන් හැමදාම මට මේ ජාති වුණේ. දැන් මෙලිම කෑමට ආරම්භ වෙච්ච දාසේ කද්ද. අන්තිමේදී මූර්ත ශරීරක වල හැමදාම තෝනේ. ඒ අතරත සිර ජෙදර එක එක සිරකරුවෙක නිදාස් කරගන්න ආකාරයෙන් සංගලාගෙන ඇවිල්ලා කියන්නේ අප්‍රසිද්ධව ගෙනල්ලා රජවාසලේදී මුළු තැන්ගේදී මරාගෙන මස් හදලා රජුරුවන් දෙන්නේ. රජුරුවන් යන කාලාන්තරයක් යනකොට ඉරේකට හිටුණා. දැන් ඉරේට යන්න කෙනෙකුත් නැහැ. ඒ මොකද ඉරේට ජීවත් නම් ආයෙන කෙනෙක් නැහැ. එතරම්ම දැන් සැකයි රට ඇතියයි. කිසි වරදක් නෑ දැන් රටේ කිසි කෙනෙක් වරදක් කරන්නේ නැහැ ඉරේකට තියන්න වෙනවා. මේක මහා ජනතාවගේ කුකුසක හේතුවක්. අන්තිමේදී හිරගෙදර කවුරුත් නැතිකොට අරක් කමියට විධාන කළා. හැමදාම ඇන්දෑවි මිනිස්සෝ කර්මාන්තෝලින් වැඩ කටයුතුලින් බහරව ගෙවල් වල බලා යනකොට අඳුරු වස්සක ඇංගිලා කැලෑර දෙක ඇංගිලා පස්සෙන්ම පස්සෙන් යන කියා වැඩි හිතමත් මේ කෙනෙක් මරා ගන්න කිව්වා. ජීන්දන් දෙක දාසක් යනකොට හැම ගෙදරකම ඉන්නේ හොයනවා. අනේ අපේ අම්මනේ තාත්තනේ මාමනේ සීයනේ හොයනවාවාගලාවාසන ආවා. අන්තිමේදී නගර රැති වූ රට රැති වූ කණ්ඩායම් වෙලා සංගමේලා මොහු අල්ලගත්. ඔහුවා මගේ වරදක් නෑ රජුරුවන්ගේ වැඩයි. රජුරුව ළඟට ගිහිල්ලා මොම කියා හිටියා මේ වරද. රජුරුව පිළිගත්ත තමන්ගේ වරද. නමුත් මේ වැඩේ නම් අත්හරින්න කැමතුනේ නෑ, රාජ්‍යයක් හරින්න කැමතුනේ. මහජනයා බොහෝම කරුණු කිව්වා. සෝජාතික මාත අනුභවයේ තියෙන ආදීයි. රජුරුව කිව්වා මට රාජ්‍යයක් එපා, මට මෙන්න අරක් කමියයි කඩුවයි හැලියක් දෙන්න එච්චරයි ඕන. මම යනවා රටින් පිටේ. අන්තිමේදී කැලෑවේ ඇංගිලා රතෙන් පිට වෙලා අපකට ගින් කැලෑවේ ඇංගිලා ඉඳලා ඒක දාසක මිනිස්සු ඝාතනය කරගන්න. අන්තිමේදී අරක්කමියක් මරාගෙන කෑ. මේ අතර මේ කුජලයා පෙර ජාතියේ යක්ෂයෙ. මේ යක්ෂයේ එකට ජීවත් වෙච්ච මිත්‍ර යක්ෂයෙක් මුණ ගැහිලා. ඒ යක්ෂයා දැන් මොහොත් මිනිස්සෙක් වුණාට යක්ෂයෙක් වගේ ජීවත් වෙන බැරි ඌට දුන්න මන්ත්‍රයක්. ඒ මන්ත්‍රය ජප කළාම අහසින් යන්න පුළුවන් නොතෙනී යන්න පුළුවන්. දැන් මේයෙන් ගොනු ගන්න මාර්ගයක් පෑදුනා. ඔය අතර එක්තරා ධනවත් බ්‍රාහ්මණයෙක් මහා සෙනගත්තෙක් යද්දී මන්ත්‍රය ජප කරන්නේ නැතුව ගිහින් ධනවත් බ්‍රාහ්මණයා දැනගෙන උත්සගෙන අයින කොට විශාල වැටෙන් පයන කොට කිහිරි උලක් පයේ පය යන්නේ. ඕකේ පය කසාරණ ඉන්දුණ. එයින් මේ බ්‍රාහ්මණයන්ට අතමුදවාගෙන ගිය මොහොත නැගිට ගන්න බෑ බොහොම අමාරුවෙන් ගල ගලවගෙන ඇදීගෙන ඇදීගෙන ළඟ තිබුණු නුඹලාක් ළඟට ගිහින් නුඹගායේ දෙවියන්ට භාරයක් වුණ අනේ දෙයියනේ මගේ මේ කකුල සුවකරන්න සුවකලොත් මුළු ජම්බුද්දීපේ තියෙන රජදරුවන්ගේ ලේමත් වලින් බිලි පූජාවක් කරනවා කියලා අපෝම. ඉතින් මිනිස්සුන්ට දින අටක් කෑමක් නැහැ. දස්කල කොලකොතු කාලතල බැලලා බැලලා සුව වුණා දෙවියන්ගේ අනුභවයෙන් සුව වුණා නෙමෙයි. නමුත් මොහේතුවා මේ දෙවියන්ගේ අනුභවයෙන් සුව වුණා. හැබැයි මේ විශාල කලල පය විශාල කලල අන්තිමේදී මොහු හිතුවා මගේ භාරය සුකරන්න ඕනි කියලා. දැන් මන්ත්‍ර බලයෙන් අහසෙන් ගෙයලා රජවරු ඔක්කොම 100ක් දෙන එක දාසෙන් ගෙනල්ලා බිලි පූජාට මේ ගහේ අත් ගිදල එළියුවා. හැබැයි මේ වෘත්තයට අධිග්‍රහිත දේවතා දුවක් හිටියා. මෙතුමියට විශාල කනගාටුවක්. මෙච්චර පින් ඇති මෙච්චර නිවැරදි රජදරුවන් නිසා මේ පුජ්‍යලේ අපාගාමී පාපයක් කරගන්නවා නේද? මගේ නිමාන ద్వාරයක් අපිරිසුදු වෙනවා නේද කියලා සතරාරම් දෙවියන් කිව්වා. මෙන්න මේක වළක්වලා දෙන්න. සතරාරම් දෙවියන් කිව්වා මට අපට ඒක කරන්න බෑ සද්දේව රජුරුවන් කියයි. සද්දේව රජුරුවෝ කිව්වා මටත් වළක්වන්න බෑ. හැබැයි එකම එක පුජ්‍යලේ කියනවා ඒ පුජ්‍යලාට පමණයි මේක වළක්වන්න පුළුවන්. කවුද? මහා සුතසෝම රජතුමා. මේ පොරිසාදය සුතසෝම රජුරුවෝ ඇල්ලුවේ නෑ. හේතුව තමාට ඉගෙන ගන්න කාලේ සිත්ති ගුරුවරයෙක් වශයෙන් උගන්වලා තියෙනවානේ. ඒ ගුරු ගෞරවය නිසා ඒ මහා සුතසෝම නැතුව අනිත් රජදරුවෝ පමණයි අල්ලගෙන. අන්තිමේදී මේ දෙවියන් මේ දිව්‍යාංගනාවට දෙව්දුවට සද්දේව රජතුමාගේ අණ ලැබිච්ච නිසා ඇවිල්ලා මහතේ දෙනී ඉඳලා කිව්වා පොරිසාදයාට, පොරිසාදෝ මේ කුණ පූජාවන් බාර ගන්න. ඔබ මුසාවාදයක් බොරුවක්. රටේ තිරවද දරුවෝ ගේනවා කියලා එක්කෙනෙක් දෙනවා නෑනේ. මාතුතුසෝ. ඉතින් දැන් මේ දේවතාවා සියැතිම දැක්කනේ. බොහොම නම්ගෙන් මේ පොරිසාදය අහසින් ගියා බෝසතුන් වහන්සේගේ රටට. එදා බෝසතාණන් වහන්සේ පොකුණේ සංඛා කියන දවස ඔක්කොම ආදරණ ගලවන නාන ඇඳුම් ඇඳගෙන පොකුණට දැක්කා විතරයි මුහු සැඟලේ ඉඳගෙන පාටම බදාගෙන අහසින් තැන්. අතලෝකීය ප්‍රාකාරයකින් උඩින් තැන්. හැබැයි මේ බෝසතාණන් වහන්සේ බයක් ඇති වුණේ නැහැ. උන්වහන්සේ කිව්ව පොරිසාදය මහ පොරොන්දුවක් කියලා කියනවා එනේ. මොකද මම උඩට බණ අහන්න ආසයි. ඔය කියන බහ බණ පොතාගෙන යන මාත කියලා තෑගිලා. දැන් මේ බ්‍රාහ්මණයේ ගාථා හතරක් ගත්ත පොතාගෙන ඉල්ලා ඉන්නවා මන්ට. යන් දෙමින් මේ මම කිව්වා නාගෙන නිකන් නිඳ කියලා. දැන් මේ පොරොන්දුවම නිශ්ච කරන්න. එනිසා මම අතහරින්න මම ඔබලඟ තේනවා. ඌ මගෙන් අත්හරින්න ආයේ ඉදමන. ඌ මම මහා සුතසෝම. මගේ වචන දෙකක් නැහැ. එනිසා කිසි බයක් වෙන්න එපා, සැකයක් වෙන්න එපා. මම ඒ ප්‍රශ්නේ මේ ධර්ම ගාථා අහලා මගේ යුතුයතා ඉෂ්ට කරලා ඔබලඟ තේනවා මහා වෙන. පොරිසා දෙහිතු ආවත්නා. තමක් නැහැ කියලා ගියා තමන්ගේ දිනි පූජා කරන තැන. බෝසතාණන් වහන්සේ ඒ ශ්‍රාවකයාගේ ධර්ම ශ්‍රවණය කළා ත්‍යාගී භෝග දීලා මෞර්තියන්ගේ පාලඳන එවාගේම රජදරුවන් රාජ කුමාරවරුන් ආවාද කළා බිසෝවරුන් ආවාද කළා හැමෝම අනාදි වැළකෙද්දි අනේ යන්න එපා එපා කියති උන්වහන්සේ. ඒ හැමදෙනාටමවත් සම්මුණාසල බය වෙන්න එපා. මම මහා සුතසෝම මැත්තේක් මතුරුවේ මරණ තරංගවත් වරදක් නොකරන ඇතේට මම ඉක්මවලම එන්නම්. බලෙන්ද පා හැමෝම මේ සංස්කෘතිය ගිය මේ යන්නේ නිකන් නෙමේ වැදගත් ප්‍රමේකට. ඒ කියන්නේ බෝසතාණන් වහන්සේගේ තියෙන ආධ්‍යාත්මික ශක්තිය, තමන් රත්න සීලය, තමන් වඩන ගුණධර්ම, මේව ආවාදිනා කරමින් සත්‍යයන් ක්‍රියා කර කර තමයි මේ වඩින්නේ. පෝරුකාභයාගේ අදරතට සමාගේ චිත්ත තරංග විහිදුවමින් ඔහු දමනය කිරීමේ ධර්ම සත්‍යයක් ඇති කරගෙනයි මේ අභීතව වඩින්නේ. මේ නාමයේ ගිනිමැලයක් ගහලා මේ තැනැත්තා බිලි පූජාවට සූදානම්. සිංහ රාජෙක් වාගේ අභීතවගෙන් කතා කළ පෝරිසාදය මා මේ මහා සුතසෝම ආවා දැන් ඔබේ නැදේ කරන්න කියන කොටම පැටිගත්තා. මෙන්න ධර්ම බලයේ කොච්චර පුදුමද. ලෝකදා බුදු වේලා ආලවකයක් දමනේ කෙලේ, එවාගේම සත්‍යක දමනේ කෙලේ, අඟුලිමාල දමනේ කෙලේ, මේ වාගේ සාංසාරික ප්‍රතිපත්ති උදයි. නාක දිගට දියුණු කරගත් ධර්ම බලයෙන් මේ අදාන් කවිනේත කුජලයන් දමනේ කෙල හැටි පුදුමයි. බොහෝත් කාලයේ මේ විදියට කළා කියලා. අන්තිමේදී පෝරිසාදය දෙවුලන්ද ගත්ත. තමුන් මහල්සේ කත කියන්න මට බෑ කිව්වා. ඉව මට අත කියන්න බැරි නම් මේ අනේ සාධිකාරුවන් ළඟට තියන්න එපා. ඒ රජදරුවන් හා සමානයි මම. නිසා මට වරදක් නොකරනවා නම් මේ රජදරුවන් නිදහස් කරන්න ඕනේ. අනේ නිදහස් කරන්න කිව්වා. ඉතින් අන්තිමේ කොරඹ හතරක් නැතලා. එකක් තමයි මත් කෑමෙන් වළකින්ද, එකක් තමයි ප්‍රාණඝාතයෙන් වළකින්ද, එකක් තමයි රාජ්‍යයට යන්න. ඒක නම් බැරි. අන්තිමේ රජදරුවන් බිමට බෑවා. ඊළඟට මොහොත බණ කිව්වා. රජදරුවන් දින හතක් වෙනවා දැන් නිරාහාරව ඒ ඇත මේ කැඳවල ඕලා ඕන්ට පරණටික දත්තා. ඒ රජදරුවන් අහතින්ම ගෙනෙල්ල සම සමාගේ සිංහාසනේ නවත්තන්න උපදෙස් දුන්න එසේම කළා. ඊළඟට මත් කෑමෙන් වැළකුණා පොරොන්දු වුණ, ප්‍රාණඝාතයෙන් වැළකුණා පොරොන්දු වුණ, රාජ්‍යයට යන නම් අපහාසයේ කිව්වට බෝසතාණන් වහන්සේ ඔහු කරුණ වටා දීලා තමන් වහන්සේම බර්ණ සාජ්‍යයට වැඩම කරවලා මැතිමතුරුන් එක්කාසු කරගෙන කරුණු කියලා ඒ පිරිස සමන් යැවිලා පෙරහැරින් මෙතුමාව නැවත උතුණු පළන්දෝල එක්කාසු කරගෙන ගියා රාජ්‍ය. මෙන්න මේ පෝරිසාදය දමනය කළ ස්ථානයේ තමයි නැවතුන් වහන්සේ විශාල ධම්මානයක් ඇති කළා සිහිපත් වුණු පිණිස. ඒ පෝරිසාදයාගේ කකුලේ කළලක් ඇති බැවින් ඕට කියනවා කම්මාත පාද කියලා. සම්මාත පාද කැලැල්ලෝ පයක් ඇති පුද්ගල. ඉතින් මේ කැලැල්ලෝ පයක් ඇති පෝරිසාදයා ගමනය කළ ස්ථානය ඇති කළ ධම්මානයට කියනවා සම්මාස ධම්ම නිගම කියලා. සම්මාස ධම්ම නිගම. මෙන්න මේ සම්මාස ධම්ම නිගම පිටියේ ඉන්දියාවේ ජම්බු දීපයේ උතුරේ. ඒක තමයි කුරුරත ඇටේට හඳුන්වන්නේ. අද කාලේ නම් දිල්ලියේ නව දිල්ලියේ පිහිටා තිබෙන්නේ ඒ කාලේ කුරුඩක්. මහා මන්දාතු රජතුමා සත්‍විත රජදාක සත්වලා සප්පෝණි අනුහතෙන් වැඩියානේ සතර මහා දීපේතම පූර විදේය උතුරු කුරු දිවේන අපර ගෝයායන ඒ ස්ථාන වලින් සමන් වාසයේ දෙකතු වෙන්නේ කැමති විශාල පිරිස ආසින් ආවා. අවිල ජම්බු දීපේ නැගතුණා. පූර විදේයෙන් ආයතේ විදේය රට කියලා කොටසක් දුන්නා. විදේය රට ඇල්ත වෙන්නේ අද කාලේ ගුරුම රටේ උඩගුරු මෙතයි. විදේය රට දැන් තියෙනවා කන්නේ නම් මිත්‍රිලා කියන නගරයේ විදේ රට අගනුවරයි. අදත් තියෙනවා මිත්‍රිලා කියන නමින් සංගුණුවර පිට සැතපුම් තුන්සියයක් පමණ දුරින් උඩගුරුන් පැති. එතකොට අපර ගෝයානී කියලා කොටසක් දුන්න අපරන්ත රටින් ආව, යන්නේ අපර ගෝයානී ආව පිරිසට අපරන්ත රට දුන්න ප්‍රදේශය. ඊළඟ උතුරු කුරු දිවියනින් ආ පිරිසට මේ කුරු රට කියන කොටසක් වෙන් කළ දුන්නේ. එනිසා ඒ මහා මන්දාතු රජ කාලයේ පටන්ම අනිත් දීපවලින් පැමිණි පිරිස ජම්බුද්දීපේ වාසය කළ ප්‍රදේශයේ නමින් හැඳින්වුණා. මේ උතුරු කුරු දිවයිනෙන් ආ පිරිසේ කවදත් බුද්ධිමන්තයි. ඒ අතර ජම්බුද්දීප වාසයේ කාවන් පස්සේ ස්වභාවයෙන්ම ප්‍රතිපත්ති පුරන්න තරම් බුද්ධිමන්ත වුණා. එනිසා තමයි සරුවක්යන් වාසයේ විශේෂ දේශනාවන් වේ ප්‍රදේශ දේශනා කළේ. ඉන්දු ශාස්ත්‍රාය, භෝජන ශාස්ත්‍රාය හොඳින් ඇති දෙයෙන් මනුෂ්‍යෝ නිරෝගී. නිරෝගී නිසා බුද්ධිමන්තයි. යමුරු දේශනාවන් ශ්‍රවණය කළා ආબોධ කරගන්න සමර්ථයි. මෙන්න මේක නිසා මේ මහා නිදාන සූත්‍රය ඒ ප්‍රදේශෙදි දේශනා කළා කියලා. මේ මහා නිදාන සූත්‍රයේ සඳහන් වෙන්නේ අනද මහනිපාණන් වහන්සේගේ වචනයට අනුරූප සඳහන් කළේ පටිච්චසමුප්පාද විවරණය. ඉතින් පටිච්චසමුප්පාදය කියනකොට බාහිර දෙන්න පුළුවන්. ඒ මොකද මේවා අපි අහලත් නෑ, අහලත් මතක තියාගන්නත් බෑ, අවබෝධ කරගන්නත් බෑ. ඇයි මේ වගේ බණක් මාතෘකා කෙනෙක් කියලා හිතෙන්නත් පුළුවන්. හොඳයි, ඒ මේ තුනක් තමයි අපි සියවර දහස්වාරයක් අහලා සිතලා සිතලා කියවලා කියවලා අපට තේරුම් ගන්න ඕනේ. ඒ මොකද අපේ පරමාර්ථය බුද්ධං සරණං ගච්ඡාමි ආදී තෙරුවන් සරණ යනකොටම බුදු පසේ බුදු මහරහතුන් වහන්සේ ආબોධ කළේ චතුරාර්ය සත්‍ය ආબોධ කර ගැනීම පිණිස බුද්ධ රත්නේ ධර්ම රත්නේ සංඝ රත්නේ සරණ යාමේ පියිත කර ගැනීම කල්යාණ මිත්‍ර සම්පත්තිය වශයෙන් පිළිගනි. එනිසා අපේ පරමාර්ථයේ චතුරාර්ය සත්‍ය ආબોධයෙන් නම් ඊට අදාළ ධර්ම කෝට්ටාස අපි අහලා තියෙන්න ඕනේ. පළමුවෙන් ආනගත ආબોධ නෙරෙන්න පුළුවන්. නැවත නැවත ආනගත ඒ වගේ අවබෝධය ලැබෙන්න පටන් ගන්න. බල කොටක් කියවන කොටක් එහෙමයි. පළමුවෙන් කියනකොට පළමුවරට ඇත්තට තේරුමක් නැහැ. දෙවෙනෝ තෙවෙනෝ තුවෙනෝ කියවනකොට මෙන්න කලින් නොතිබෙච්ච ආબોධයක් යටගෙනවත් තේරුමක් එනවා. භාවනාවක් එහෙමයි. දැන් භාවනා කරන පරමිනී ආසනයේදී භාවනා ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ නේ හැමතැන. භාවනාවන්තයක් වෙන්න පුළුවන්. නමුත් දහවර 20වර කියලා නමුත් වාදිනලා වාදිනලා අපරකන එනකොට මෙන්න මඟ පෑදෙනවා. මේ ධුවනේත සංසිඳවාගෙන සංවර කරගෙන භාවනා ප්‍රගතියක් දකින්න පුළුවන් බොහෝ වාරයක් අභ්‍යාස කරනකොට. ඒ නිසා ධර්ම ශ්‍රවණය කිරීමේදී මේ ජඹුරු ධර්මයක් මේ දිගට හිතන්නේ නැතුව මේ ජඹුරු ධර්මයක් අපි ආબોධ කරගන්න අවශ්‍ය දෙයින් මේකට අහංකම් ජීවිතයේ කියන ආબોධයක් වගේම ඕනකමක් අපි ඇති කරගන්න ඕන. දැන් මේ මාතෘකාකල සූත්‍ර පාඨය අනුව මහානිදාන සූත්‍රයේ විස්තර කරන්න මා කාලගන්නේ නැහැ. ඊතරම්ම දීර්ඝයි, ඊතරම්ම කරුණුසහිතයි. නමුත් මේ පටිච්ච සමුප්පාදයේ සම්බන්ධ කරුණු ස්වභාවය හැකතා දීර්ඝමින් කියා දෙන්න බලාපොරොත්තු වෙයි. පටිච්ච සමුප්පාද කියන මේ වචනාර්ථය ඉස්සරහ තෝරලා බලමු. මොකද මේ පටිච්ච සමුප්පාද කියන්නේ? සමුප්පාද කියන වචනේ කියවෙන්නේ හේතු කර්ම එක්කාසු වීමෙන් යමක් ඉදදී සං උප්පාද කියන වචනෙන් කියන්නේ ඒකයි. සං කියන්නේ හේතු කර්ම රැසක්. හේතු කර්ම රැසක් එකතු වීමෙන් යමක් ඉදදී ඒකයි සමුප්පාද කියන්නේ. පටිච්ච කියන්නේ යමක් නිසා. පටිච්චකාරක පූර්ව ඊ ගතියන්තන ධාතයෙන් හැදලා තියෙනවා පටිච්ච කියලා පදයක්. ඒ කියන්නේ හේතුවක් නිසා, කාරණයක් නිසා, නිදානයක් නිසා, හිතවත හේතු කරුණු රාශියක් නිසා යම් දෙයක් උපදින. අන්නේ කියනවා පටිච්ච සමුප්පාද. කොහොම කෙටියෙන් මේ කියුවේ? ඒ කියන්නේ යම් යම් හේතු කාරණාවක් නිසා, හේතු කාරණා සමූහයක් නිසා යම් දෙයක් උපදින. ඒක තමයි පටිච්ච සමුප්පාද. දැන් අපි නිදසුනක් ගන්නෙමු. අපි අද කැලයක් හිතවනවා නම්, අභ්‍යාසයක් හිතවනවා නම් මේ අභ්‍යාසයේ සකස් වෙලා පැල වෙලා ගහක් හැදෙන්න හේතු කර්ම රාශියක් ඕනේ. පොළොව ඕනේ. පතේ රාශිය ඕනේ. වතුර ඕනේ. අවකාශය ඕනේ. ආලෝකය ඕනේ. සුළඟ ඕනේ. ඒක හිතවන කෙනෙක් ඕනේ. ඉබේ හට ගන්න අභ්‍යාස කළක් තියෙනවා. නමුත් ඒක නිසිතේ සකස් වෙන්න කෙනෙක් සකස් කළ හිතවන්න ඕනේ. කර්ම රාශියක් ඕනේනේ. දැන් සුමුදක් ගොවිතැන්පෑන ගොවියා අස්තුම නෙලන්න හේතු කරන රාශියක් කරනවානේ. කුමර සකස් කරනවා. එවාගේම ඉන සුදු හැටේ කුමර සකස් කරලා ගොයන් තල හිටවන වතුර පෝර යෙදෙනවා. ආරක්ෂාව තලදෙනවා. මේ ගොයමටත් ආලෝකය, එවාගේම අහස, එවාගේම සූලංග, ඒ හැම දෙයක්ම ඕන වෙනවා. ඒ හැම දෙයකින්ම සහයෝගී උපකාර ලබාගෙන මෙන්න ගොයන් කරල් හැදිලා අස්සනක් නෙලන්න ලැබෙනවා. ඒ වගේ හැම දෙයකටම හේතු කර්ම රාශියක් එක්කාසු වෙනවා. එක හේතුවකින් කිසියම් දෙයක් පහළ වෙන්නේ නැහැ. හේතු කර්ම ගොඩක් එකතු වෙලායි සම්පූර්ණ වෙන්නේ කියන එක හැම දෙයකම. එනිසා තමයි පටිච්ච සමුප්පාද කියන පදයෙන් කියෙන්නේ හේතු කර්ම රාශියක් නිමිති කරගෙන නැත්නම් නිදාන කරගෙන එවගේ උපකාර කරගෙන යම් දෙයක් හට ගන්නවා නම් ඒකයි පටිච්ච සමුප්පාද. ඒකෙන් දැන් මේ දෙක අලකා බලමු. පටිච්ච සමුප්පාදයේ තියෙන කරුණු අපට ආબોධ කරගන්න ඕන කරුණු හතක් තියෙනවා. ඒවා මාතෘකාවකින් අපි ඉස්සෙල්ලා තෝරගන්න ඕනේ. දැන් මේ පටිච්ච සමුප්පාදය ගැන ඇතුළත දාරක් තේරුම් කරන්නේ ඉස්සර වෙලා මේ දැනගත යුතු කාරණු මාතෘකා හතක් තියෙනවා. ඒ හත තේරුම් ගත්තාම අපට එක්තරා ප්‍රමාණයකට පටිච්ච සමුප්පාදය ගැන හිතා ගන්න පුළුවන්. එකක් තමයි සයෝ අද්ධා දෙක ද්වාද සංගාමි තුන වීසකාකාර හතර තිසන්දි පහ චතුසංකේපා හය තීනවත්තානි හත දේමූලා. ඒ කියන්නේ කාල තුනක් තියෙනවා ප්‍රතිසම්පාදයේ. ඒකයි පරව අට්ඨා අංග 12ක් තියෙනවා ප්‍රතිසම්පාදයේ. ඒකයි ද්වාද සංගානිකි. ආකාර 20ක් තියෙනවා ප්‍රතිසම්පාදයේ. ඒක තමයි විශේෂ ආකාරයක්. සංග තුනක් තියෙනවා ප්‍රතිසම්පාදයේ. ඒක තමයි තිසන්දි කියන්නේ. ඒ වගේම විදුපිරියෙන් තියෙනවා හතරක්. ඒ කියන්නේ සම්පෙන්දනයේ කියන හතරක් තියෙනවා. ඒක චතු සංකේතිකයි. ඒ වගේම වත්තහෙවත් සවුන් තුනක් තියෙනවා, රෝග තුනක් තියෙනවා. ඒකයි තීන වත්තානි කියන්නේ. ඒ වගේම මුල් දෙකක් තියෙනවා. ඒකයි දේතුලාල. දැන් මේ පටිච්චසමුප්පාදයේ ගැටේතු කාරණෝ කියන්න ගන්නවා නම් මෙන්න මේ මාතෘකා කතාවෝ තේරුම් කරගන්න ඕනේ. ඒ කියන්නේ කාල තුන, අංග 12, ආකාර 20, සංදි තුන, සංකේත හතර, එවැගේම වත්ත තුන, මූල දෙක. ඉතින් මේවා තේරුම් කරනකොට සමාධි ප්‍රදාන අපට ඕනේ. නමුත් මේ සංකේතයෙන් කෙටින් අපි තේරුම් කරගන්න බලමු. පළවෙනි අත්දැකීමේ කාල තුන. මේ පටිසම්පාදයේ තුන් කාලයක් තියෙනවා. අතීත කාලය, අනාගත කාලය, වර්තමාන කාලය. මෙන්න කාල තුන. දැන් අපි ඒක කියලා බලමු. ඊළඟට අංග 12ක් තියෙනවා පටිසම්පාදයේ අංග 12ක් තියෙනවා. ඇත්තට මේ දස්වල පරිවර්තනයේ නෙමෙයි. මේ සත්ව සංතානවලයි මේ සම්බන්ධතාවය. මොනවාද අංග 12? අවිද්‍යා සංකාර විඥාන නාමෝක සලආයතන පස්ස වේදනා සංඛා උපාකාර තව ජාති ජරාමරණ මෙතන සම්පූර්ණ කරන්න බලවත් ප්‍රපරක්ෂේ නවන අවිද්‍යා සංකාර විඥාන තුනයි වාචන නාමෝක සලආයතන පස්ස තුනයි ආයන වේදනා සංඛා උපාකාර තුනයි නාමයි බාහිර යහත ජනමානසයෙන් ගලා යතෝ අංග 12 මේක මුල කාකට අපි ගන්නවා මතක තබා ගන්න ඕනේ ජාපසට අපි ගන්නවා නම් ජරා මරණ ජාති භව උපාදාන සංඛා වේදනා හස්ස සමායත නාම රූප විඥාන සංකාර අනිත්‍ය අවිද්‍යා සංකාර විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා සංඛා උපාදාන භව ජාති ජරා මරණ මෙන්න දුක සංග දැන් මේක විටි ආකාරයකට බෙදලා තියෙනවා ඒකයි විෂක ආකාරය ඒ කොහොමද විශ්වාස වෙන්නේ අවිද්‍යා සංකාර දෙකට එකතු වෙන ආකාරුණා සංඛා උපාදාන කර්ම භව එතකොට ප්‍රායිනේ අවිද්‍යා සංකාර සංඛා උපාදාන කර්ම භව පහ ඊළඟට එකතු වෙනවා විඥාන නාම රූප සලආයතන පස් වේදනා 5යි 10යි නැවත සංඛා උපාදාන කර්ම භව තුනට අනිත්‍ය සංඛාර දෙක වෙනකොට 10යි එතන 15යි ඔක්කොම ඊළඟට ජාති ජරා මරණ කියන මේකේදී ජාති ජරා මරණ දෙකේදී ගැනෙන්නේ මොනවද විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා පහ මෙන්න විස්ස මේ විස්සක් ගැනෙන්නේ ඒකේ සම්බන්ධතාව තියෙන නිසා දැන් අවිඤ්ඤා සංකාර කිව්වම අවිඤ්ඤා සංකාර යම් තැනක නම් එතන සංහාවක් තියෙන උපාදානයක් තියෙනවා කර්ම භවයක් තියෙනවා අන්න සම්බන්ධයි දෙක එනිසා අවිඤ්ඤා සංකාර සංහා උපාදාන භව භවතුම කර්ම භව මෙන්න පහකට කියන්නේ විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා කියන පහට එකතු වෙනවා ජාති ජරා මරණ. ජාතියෙහි නැත්නම් මේ විඥානයගේ ජාති ජරා මරණ. නාම රූපයන්ගේ ජාති ජරා මරණ. සලආයතනයන්ගේ ජාති ජරා මරණ. ස්පර්ශයේ ජාති ජරා මරණ. වේදනාවගේ ජාති ජරා මරණ. එනිසා ජාති ජරා මරණ කියලා දෙක මේ විඥාන ආදී පහට ඇතුළු වෙයි. ඉතා අවිද්‍යා සංකාර සංඛා උපාදාන කර්ම භව පහයි විඥාන නාම රූප සලආයතන පස් වේදනා පහයි 10යි
සංඝා උපාදාන කරුණාව අවිජ්ජා සංකාර පහයි ධාමයෙන් 15යි ජාති ජරා මරණ දෙක තියෙනකොට විඥාන නාම රූප සලආතන පස් වේදනා පහයි මෙන්න 20 ආකාරය දැන් 20 ආකාරයෙන් මෙතන කියනවා ඊළඟ තිසන්දි සංදි තුනක් කියනවා මේ 12යි මොනවද සංදි තුන දැන් මේක අපි හේනේ ටිකක්ව 12ක්නේ මේක කියනවා තමයි වටකුරුකමක් නැත්නම් රවුම් බවක් ඒකාබද්ධකම චක්‍රය ඒ චක්‍රයේ තියෙනවා සංදිස්ථාන තුනක් මොනවාද හේතු ඵල සම්බන්ධය ඵල හේතු සම්බන්ධය නැවත හේතු ඵල සම්බන්ධය කියන්නේ මොනවාද මේ සංදි තුන අවිද්‍යා සංකාර දෙක අතීත කාලයටයි තියෙන්නේ අවිද්‍යා සංකාර දෙක අතීත කාලයටයි තියෙන්නේ මේ අතීත කාලයේ කෙලවර තියෙන්නේ සංකාරනේ සංකාරයයි වර්තමාන විඥානය දෙක අතරේක සංදියක් සංකාරය හේතුවක් විඥානය හේතුඵලයක් මේ දෙක අතර එකම සංදියක් අතීත හේතුයි වර්තමාන ඵලය සංදි වෙන තැන ඒක එක හේතුවක් හේතුඵල සංදිය ඊළඟට තියෙනවානේ වේදනා සංඥා දෙක අතර සංදියක් වේදනාව කියන්නේ හේතුක ඵලයක් වර්තමාන ඵලවලින් කෙලවරයක වේදනාව ඊළඟට වර්තමාන හේතුවේ මුල සංඥා වේදනාන්තය කන්නා ඇති වේදනාව ඵලයයි සංඥාව හේතුවයි විකා ඵල හේතු සංදියක් ඇති වෙනවා ඊළඟට නම් කර්ම භවයයි ජාතිය මෙන්න මේ කර්ම භවයේ හේතුවයි ජාතිය ඵලයයි එනිසා එතන කරා සංදියක් මෙන්න සංදිස්ථාන තුන මේ සංදිස්ථාන තුනකින් අංක 12 ඒකාබද්ධ වෙලා තියෙනවා ඊළඟට තියෙන්නේ සතු සංකේපා සංකේපිතින් මේ සම්පින්දන කිරීම හතරක් මෙතන තියෙනවා. ඒක දැන් විෂය ආකාරය කියන කොට ඇත්තේ වුණා. දැන් යම් තැනක අවිද්‍යා සංකාර ඇතුළු. එතෙන් සම්බන්ධ වෙනවා සංඝා උපාදාන කර්ම භව කියන තුන. මෙන්න පළවෙනි සම්පින්දනේ. ඒකට කියනවා අතීත සියත සම්පින්දනේ. ඊළඟට විඥාන නාම රූප සලආතන පස් වේදනා පහක් කියනවානේ. මේ පහ වර්තමාන ඵල සංකේත නැත්නම් සම්පින්දනේ වර්තමාන ඵල සම්පින්දනේ ඊළඟට තේනවන්නේ සංඛා උපාදාන කර්ම භව තුන මේකට එකතු වෙන අවිද්‍යා සංකාර දෙක මෙන්න වර්තමාන හේතු සංකේත ඒකනේ වර්තමාන හේතු සම්පින්දනේ පහක් තියෙනවා ඊළඟට ජාති ජරා මරණ කියන මේ දෙකට තමයි විඤ්ඤාණ නාම රූප සලආතන පස්ස වේදනා කියන මේ පහ සම්බන්ධ වෙන්නේ ඒකට කියනවා අනාගත ඵල පංචක කියන. එතකොට අතීත හේතු පංචකය වර්තමාන ඵල පංචකය වර්තමාන හේතු පංචකය අනාගත ඵල පංචකය. මෙන්න පහේ ගොඩවල් හතරක්. පහ ගොඩවල් අතර මේක තමයි සතු සංකේත සම්පින්දන හතර. අතීත හේතු පංචකයේ කියන්නේ අවිද්‍යා සංකාරය සංඥා උපාදාන කර්ම බව. වර්තමාන ඵල සංකේතයේ කියන්නේ විඥාන නාම රූප සලආයතන පස්ස වේදන මේක වර්තමාන හේතු සංකේතයේ කියන්නේ සංඥා උපාදාන කර්ම භව අවිද්‍යා සංකාර මෙන්න වර්තමාන හේතු පංචකය අනාගත ඵල සංකේතයේ කියන්නේ ජාති ජරා මරණ දෙක ඇතුළත් වෙන විඥාන නාම රූප සලආයතන පස්ස වේද දැන් මෙතන සංකේතේවත් සම්පින්දන හතර කියුවා ඊළඟට තීන වක්ඛාන කියන වක්ඛ කියන්නේ රවුම් තුනක් මෙතන තියෙනවා රෝග තුනක්. ඒ මොනවාද රෝග තුනේ? කර්ම වක්ඛය, කිලේස වක්ඛය, විපාක වක්ඛය කියන්නේ. වක්ඛය කියන්නේ රෝග. කර්ම නෙමෙති රෝගය, විපාක නෙමෙති රෝගය, ක්ලේශ නෙමෙති රෝගය. රෝග තුනක් මෙතන තියෙනවා. එයින් කර්ම වක්ඛය කියන්නේ කුමක්ද? සංඛාරයයි, කර්ම භවයයි. මේ දෙක කර්ම වක්ඛයයි. සංකාරයයි කර්ම භවයයි. කිලේස වක්ඛය කියන්නේ අවිද්‍යාවයි සංඛාරයි උපාදානයි. මේ තුනට කියනවා ක්ලේශ වක්ඛය. ඉතින් සියල්ල ඇතුළෙන්නේ විපාක වක්ඛය. විඥාන නාම රූප සලආතන පස්ස වේදනා කියන පහයි ජාති ජරා මරණ ඇතුළේ මේ සියල්ලම ඇතුළෙන්නේ විපාක වක්ඛය. මෙන්න වක්ඛ තුන. ඒ කියන්නේ සංකාර කර්ම භව දෙක කර්ම වාක්‍ය අවිද්‍යා සංඛාර උපාදාන තුන ක්ලේශ වාක්‍ය විඤ්ඤාණ නාම රූප සලආයතන පස්ස වේදනා පහ විපාක වාක්‍ය මෙන්න වත්ත තුන ඉන්නේ මේ පහ කියනකොට ජාති ජරා මරණ කිව්වගෙන ඊළඟ දේ මූලානික වේදි සම්බන් මූ දෙකක් මෙතන තියෙනවා මේ ප්‍රතිසම්පාදාංග 12 එතන මූ දෙකක් එහෙමනවාද මූ දෙක පස්පව් කරන දසාකුසල් කරන පංචානතරේ කර්ම කරන අපාගාමී අකුසල් රැස් කරන කෙනෙකුගේ ඒ කියන අකුසලයන් මූල හේතු උනේ අවිද්‍යාව. අවිද්‍යාව මූල කරගෙන යෝගී සංකාරය ඇතිවේ. පස්භාව දසාකුසලය පංචානතරේ කර්ම අවිද්‍යා ව්‍යාපාද ක්‍රෝධ උපනාහ මක්ඛ කලාප ඉස්සා මච්චරිය මායා සාතේය සම්බසාරම් මාන අතිමාන මඳ ප්‍රමාද ආදී සියලෝම ක්ලේශ ධර්මයන් සියලෝම අකුසල ධර්මයන් පැස්සෙන්නේ අවිද්‍යා මූල කොටගෙන කොටින්ම සතර ආපායේ උත්පත්තිය ගැන කියන තේසන කර්ම රැස් වෙන්නේ අවිද්‍යා මූල කොටගෙන නොදන්නා කෝම මූල කොටගෙන එනිසා ඔවුන්ගේ පටිසවාපාදී අහුලනකොට අවිද්‍යා මූල කොටගෙන ගන්න කියන්නේ. ඊළඟට දැන් තේනවන්නේ ලෞකික වාක්‍යයෙන් සුගත සම්පන්න ලැබෙන්නේ හේතුන කුසල් කරනවානේ නිතිපන්තිෙන් ලකිනවා බෝයාදිතයෙන් ලකිනවා සිවුදම ලේරණ වගනවා දානශීල භාවනා පින්කම්මන යෙදෙනවා දසපුණ්‍යක්‍රියා කරනවා එවාගේම තව තව අනේක වෙන කුසල් කරනවා කුමක් සඳහාද? මනුෂ්‍ය ලෝක සැප ලබන්න, ගිරි ලෝක ආයේ සැප ලබන්න, ධම්ම ලෝක සැප ලබන්න, අරූප ලෝක සැප ලබන්න, ධනවත් වෙන්න, කුමක් වෙන්න, පරිවාර සම්පන්න ලබන්න, ඥානවාන් ලබන්න, උපභෝග පරිභෝග සම්පන්න ලබන්න, සක්විති රජ වෙන්න, নানা ප්‍රකාර දේවල් පතාගෙන පින්කම් කරන. ඒ හැම පින්කමකදීම මුල වෙන්නේ සංඛා. සංඛා මොකද කියන්නේ? ඒ සුගතිගාමී කුසල් කෙරේ. ඒක පටිච්චසමුප්පාදයේනේ. පටිච්චසමුප්පාදයේ ගුණකත දෙනයි සුගතිගාමී කුසල් කරන්නේ. මෙන්න මේ විදිහට අපාගාමී අකුසල් කෙරීමේ ප්‍රතිසම්පාදයේ මුල අවිද්‍යාව. සුගතිගාමී වීමේ කුසල් කෙරීමේ ප්‍රතිසම්පාදයේ මුල සංඛා. මෙන්න මේ දෙක තමයි මූල ධර්ම දෙක. දැන් ඒකට කාම වසම සිටින් කියුවා. ඒ කියන්නේ කාල තුන, අංග 12, ආකාර 20, සංදි තුන, සම්පින්දන හතර, වත්ත තුන, මූල දෙක. කාම වසම කියුවා. දැන් අපි සලකා බලමු පටිසෝපාදාංග 12 තේරුම් කරලා. ඒකම අවිද්‍යාව කියන්නේ කුමක්ද? සත්‍ය ධර්මේ නොදන්නාකම අවිද්‍යාව. මොකද සත්‍ය ධර්මයේ කියන්නේ නාමය රූපේ සත්‍යයි. ඒක දන්නේ නැහැ. එනිසා අවිද්‍යාව. අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන්නේ සත්‍යයි. ඒක දන්නේ නැහැ. ඒ අවිද්‍යාව. ඒ වගේම කර්මයේ කර්ම විපාකයේ කියන එක සත්‍යයි. ඒක දන්නේ නැහැ. ඒක අවිද්‍යාව. ඒ වගේම පංචස්කන්ධයේ කියන එක දන්නේ නැහැ. අවිද්‍යාව. ආයතන 12 කියන එක දන්නේ නැහැ. අවිද්‍යාව. ධාතු 18 දන්නේ නැහැ. අවිද්‍යාව. එවාගෙන චතුස්සත්ත්‍ය දන්නේ අවිද්‍යාව. ඔය විදිහට දසිනුතුදී නොදන්නාකම තමයි අවිද්‍යාව. හැබැයි ලෝකයේ තියෙන සියල්ලම ගැනීම නෙමෙයි මෙතන කියන්නේ. සෙනෝම නාප්‍රදන්ත සත්‍ය මන්ත නාරු අස්ති අති නිජාදී කොටස් දෙකක්. මේවා මම නෙමෙයි. එහෙම නැත්නම් මේක කියනවා චක්ඛු සෝත ගාන ජීව කාය ආදී කොටස්. ඒවත් මම නෙමෙයි. එම නැත්නම් මේක රූප කලාප 23ක් කියන මම නෙමෙයි. මෙතන තියෙනවා චිත්තචෛතක ධර්ම රාශියක්. මම නෙමෙයි. ඒතකොට මේ චිත්තචෛතක ධර්ම රාශියක් රූප කලාප රාශියක් ආදී වශයෙන් කිසිවක් නොදන්නා නිසා මම කියලා කතා කරනවා. අන්න එතන තියෙන කුමක්ද? අවිද්‍යාව. මේ විදිහට සත්‍යදේ නොදන්නා කම තමයි අවිද්‍යාව. අවින්ද්‍රියං වින්දේති අවිද්‍යාව. ඉන්දියන් දරින්ද තීති අවිද්‍ය මේ වගේ තේරුම් ගොඩක් තියෙනවා. ඒ කියන්නේ දසුතුදේ නොදන්නාකම අවිද්‍යාව. ඒ වගේම දසුතුදේ වර්ණලෙස දැකීම අවිද්‍යාව. මෙන්න මේ විදිහට අවිද්‍යාව ගැන සලකා බලුවොත් කොටින් කියනවා අපි නොදන්නාකම. මේ නොදන්නාකම පරමාර්ථ වශයෙන් ගත්තොත් මෝහ අකුසල চৈতිකයයි. මෝහ අකුසල চৈতිකයයි. ඊළඟට සංකාර කියන්නේ කුමක්ද? සංකාර කියන්නේ මතුමත්යේ විපාක උපදවන ශක්තිය. මතුමත්යේ විපාක උපදවන ශක්තිය හැමතෙම නැහැ. ඒ සම්බන්ධව තියෙනවා අපේ సంతාන තුළ පහළ වෙන චේතන 29. මේ චේතන 29 තමයි සංඛාරය හැටියට ගැනීම. මොනවද මේ චේතන 29? පස්පව්, දස කුසල ආදී අකුසලයන් කිරීමේදී පහළ වෙනවා චේතනා කොම 12. ලෝභ මූල චේතන 8ක් තියෙනවා, දෝෂ මූල චේතන 2ක් තියෙනවා, මෝහ මූල චේතන 2ක් තියෙනවා. ඔක්කොම එතන 12ක්නේ. ඊළඟට අපි දන් දෙනවා, සීලා දෙනවා, භාවනා කරනවා, බණ අහනවා, අනික තියෙන කවර
එදෙනවනේ. එතකොට ඇති වෙනවා කුසල චේතන 17ක්. කාමාචර කුසල චේතන 8ක් තියෙනවා. රූපාචර කුසල චේතන 5ක් තියෙනවා. අරූපාචර කුසල චේතන ඔක්කොම 4ක් තියෙනවා. එතකොට එතන තියෙනවා 17ක්. මෙන්න මේ කියන්නේ 17යි 12යි 29. මෙන්න මේ 29 දෙනා තමයි මෙතන සංඛාර කියන්නේ. මේ 29 දෙනාට පුළුවනි මතුමත්යේ විපාක පුදවන්න. මතුමත්යේ විපාක පුදවන්න පුළුවන් නිසා මේවට සංඛාර කියන්නේ. දැන් එතකොට අකුසල චේතනා 12න් නරක ආදේශ දුක් විපාක ඉදෙනවා. තිරිසන් සතුන් වාට පමුණු වෙනවා, പ്രേත සතුන් වාට පමුණු වෙනවා, අසුර සතුන් වාට පමුණු වෙනවා, නරක ආදේශ පමුණු වෙනවා. උපනුපම් භවයක මේ නරක ආදී දුක් විඳීමට පමුණුවන්නේ කවුද? මෙන්න මේ කියන අකුසල චේතනා 12. ඒ වගේ මනුස්ස ලෝක උපන්නත් අන්ධ භාවයක දීර්ඝ භවත, ගොළු භවත, උම්මත්තක භවත, අංග විකල භවත, මන්ද බුද්ධික භවත පමුණුවන. දුගී දුප්පත් භවත, අසරණ අනාථ දිලිඳු භවත පමුණුවන. පාප මිත්‍රයන්ගේ ආශ්‍රය ඇති කෙනෙක් බවට පමුණුවන. ඒ වගේ මිත්‍යා ආජීවයකින් ජීවත් වන්නෙක් බවට පමුණුවන. කැමැදීම නැති, ඇඳුම් බැලඳුම් නැති, අසරණ අනාථයෙක් බවට පමුණුවන. මේ අකුසල කර්මයන් පමුණුවනේ ඇති. ඒක මනලුව උපන්නත් අර දුක් විපාකගෙන දෙන්නේ මෙන්න මේ අකුසල චේතනා 12. එනිසාය වාට කියන සංකාර. ඊළඟට කියනවා දැන් දාන සීල භාවනාදී කුසල රැස්කර ගැනීම නිසා මනුලව, දෙව්ලව, බබලව ඒ තැන්වල සම්පල් ලබන. ඒ සම්පල් ලබන්න කවුද පිටවන්නේ? මේ චේතනා 17. කුසල චේතනා 17. මෙන්න මේ චේතනා 29 කියනවා පොදුවේ සංකාර කියලා. හැබැයි සංකාර පදේ තේරෙන් කියනවා 4ක්. සංකත සංකාර, අபிසංකත සංකාර, අபிසංකරණ සංකාර, ප්‍රයෝගාபி සංකාර. සංකත සංකාර කියන්නේ හේතු ප්‍රත්‍යයෙන් වටගන්න සියල්ලට නම. අபிසංකත සංකාර කියන්නේ සත්ත්ව సంతානවල ඇති වෙන විපාක චිත්ත චෛතක කර්මජිතු. අபிසංකරණ සංකාරකේ මෙන්න මේ චේතනා 29. ප්‍රයෝගාபி සංකාරකේ වීර්යිත නම. දැන් එතකොට මේ හේතින් ඉතගම් කුසල කුසල චේතනා 29 කියනවා සංකාර. ඒ වගේම පුණ්‍යාදී සංකාර, අපුණ්‍යාදී සංකාර, ආනිඤ්ඤාදී සංකාර කියලා බෙදෙනවා. පුණ්‍යාදී සංකාර කියනවා 13ක්. අපුණ්‍යාදී සංකාර කියනවා 12ක්. ආනිඤ්ඤාදී සංකාර කියනවා 4ක්. පුණ්‍යාදී සංකාර 13යි කියන්නේ කාමාචර කුසල චේතනා 8යි, රූපාචර කුසල චේතනා 5යි 13. අපුණ්‍යාදී සංකාර කියන්නේ අකුසල චේතනා 12ක්. ආනිඤ්ඤාදි සංකාර කිව්වේ අරූප කුසල චේ අරූපාචර කුසල චේතන 4. මේ ඔක්කොම 29. දැන් මොන්නේ සංකාරය තමයි. විඥාන කියන්නේ යම්කිසි භාවයක ප්‍රතිසන්දිගන්න ප්‍රථම සිත තියෙනවනේ. මේ සිත ආචිත්ත පරම්පරාවට කියනවා විඥාන. දැන් සිතක් කණික රූප දෙන්නේ නැහැ. සිතට එක්කාසු වෙනවා ඡායසික ධර්ම රාශියක්. එයින් ප්‍රධාන සිතයි. නිසා ප්‍රතිසන්දි සිත අර පැස්කල කර්මයාගේ නැත්නම් සංස්කාරයාගේ ප්‍රතිඵලය ඇටියට ප්‍රතිසන්දි විඥානයේ පහළ වෙනවා. ප්‍රතිසන්දි විඥාන ළඟට භවංක විඥාන පරම්පරාව, ඊළඟට වීති චිත්ත පරම්පරාව මේවා පහළ වෙනවා. මොනේ තුනේ ප්‍රතිසන්දි විඥානයේනේ. ඊසාගට කියනවා සංකාර පත්‍ය විඥාන. විඥාන පත්‍ය නාම රූපං කිව්වේ ඉතලා නාම ටික තෝරලා ගන්න. දැන් අපි ප්‍රතිසන්දි ගන්නකොට සිතක්නේ. මේ සිතේ තියෙනවා චෛතසික රාශියක්. දැන් අපි අපාය ප්‍රතිසන්දි ගන්න සිතක් ගැන බැලුවොත් එහෙම ඒ අපාය ප්‍රතිසන්දි ගන්න සිතත් එක්ක තියෙනවා චෛතසික ධර්ම ඔක්කොම 11. ඔක්කොම 10ක් චෛතසික ධර්ම 10ක් තියෙනවා. ඒ කියන්නේ සරුවිත සාධාන 7යි ප්‍රකීණක චෛතසික වලින් විතක්ක විචාර අදිමොක්ක එවාගේ මෙන්න මේ 3යි 10යි ඒ 10 එකතු වෙනවා සිතේ 21 11යි වැටෙන්නේ. ඒ කියන්නේ උපේක්ෂා සාගත සංකීර්ණ සිතකින් තමයි අපාය ප්‍රතිසන්දි ගන්න අපසල විපාක. එතකොට ඡායසික 10ක් එක්ක ඒ සිත පහළ නේතකොට ඒ සිතේ විඥාණය එක්ක ඡායසික ධර්ම 10යි. ඊළඟට දැන් අපි කාමාවචර ප්‍රතිසන්දියක් ගත්තොත් අපි හිතමු උත්කෘෂ්ඨම ප්‍රතිසන්දිය කියලා ඡායසික ධර්ම 33ක් එකතු වෙනවා. ධර්මතා 33ක් මේනවට කියනවා නාම කියලා. රූප කියන්නේ ඒ ප්‍රතිසන්දි සිතක් එක්ක එකට උපදිනවා කල රූප කියලා රූප තුනක් වැඩිම ගන්න. යැලි මෞතු සූපදීන කෙනෙකුට රූප තුනක් පහළ වෙනවා මිති තුනක්. 10 10 මිති තුනක්. රූප වාසයෙන් යයි මිති වාසයෙන් තුනයි. කාය දසක භව දසක වස්තු දසක. ඒතකොට අර විඥානයේ නිසා මේක ඇති උනේ ඒ ප්‍රතිසන්දි විඥානයේ නිසායි ඡායසක ධර්මහා ඒ රූප පහළ වෙන්නේ. හැබැයි එන්නවත් ඉන්නේ ඊට පස්සේ චිත්තක්ෂණයක් පාසා එක චිත්තක්ෂණයක උත්පාදක්ෂණේ ත්‍රිචක්ෂණ බංගක්ෂණයක් පාසා මේ කර්මජ රූප උපදින්න පටන් ගන්නවා. ඊළඟට පළවෙනි බලංග සිතේ පටන් චිත්ත නිරූප උපදවෙන්න පටන් ගන්නවා. ඊළඟට ඒ චිත්තක උත්පාදකති බංග අවස්ථාවේ අවස්ථා තුනක් බැගින් උතුජ රූපක් පහළ වෙන්න පටන් ගන්නවා. පසු කාලයක ආහාරජ රූපක් පහළ වෙනවා. එතකොට මේ සියලු රූපයන්ගේ අත ගැනීමට විඥානය පහළ වෙච්ච නිසානේ නිසා විඥාන පත්‍යය නාම රූපම් කියනවා. නාම රූපත්‍ය සලායතන. එතකොට මෙන්න මේ විඥානයයි නාම රූපය දෙක එකතු වීම නිසා ආයතන හයක් ද සම්පූර්ණ වෙනවා. මොකද රූප දක්නා චක්කු ප්‍රසාදේ චක් ආයතන. ශබ්ද දක්නා වූ සෝත ප්‍රසාදේ සෝත ආයතන. ලබේම ගලතර දැනගන්නා වූ ධාන ආයතන ධාන ප්‍රසාද රස දැනගන්නා වූ ජීව ආප්‍රසාද ජීව ආයතන එවාදී ස්පර්ශ දැනගන්නා වූ කාය ආප්‍රසාද කාය ආයතන ඒ එක්කම අර ඒ හැම දෙයකටම සම්බන්ධ සිත මන ආයතන මේ ආයතන හය හතුනේ අර නාම රූප පිළිච්ච නිසා ඊළඟට නාම රූපාත්‍ය සල ආයතන ඊළඟ සල ආයතන පත්‍ය හස්තු එතකොට මේ ආයතන හයක් නිසානේ ඇහැට රූප හැදෙන්නේ. එතකොට රූප අරමුණ වීමේදී හිතේ පහළ වෙනවා පස්ස කියන ඡායසිකයක්. ඒ කියන්නේ සරුවචිත සාධාන ඡායසිකයන්ගේ පළවෙනි එක පස්ස. ඒකට කියන චක්කු සම්පස්ස. ඇතත් රූප අරමුණක් එකතු වීමෙන් දක්නවා සිතේදී පහළ වෙන පස්සය චක්කු සම්පස්ස. ඊවැගේම සෝත ප්‍රසාදය ශබ්ද අරමුණක් එකතු වීමෙන් ඇති වෙන හිතේට සහභාගී වෙන ප්‍රස්තචයතකේ සෝමේ සෝත සම්පස්සය. ඔයාගේ දාන සම්පස්ස, දිවා සම්පස්ස, කාය සම්පස්ස, මනෝ සම්පස්ස ඔක්කොම හයක් තියෙනවා ආයතන හය නිසා. ඊළඟට ඇති වෙන වින්දනය. රසපත්‍ය වේදන. ඇහැ රූප දැකීම නිසා සුඛ වේදන, දුක්ඛ වේදන, උපේක්ඛා වේදන තුනම තේලියට පහළ වෙනවා. චක්කු විඥානයේ තේම නෙමෙයි. ඒ චක්කු විඥානයේ නිසා චක්කු ප්‍රසාදය නිසා සිත් පහළ වෙන ඔක්කොම 44ක්. ඒ තේලියට මේ කියන වේදනා තුන සුදුසු පරිද්දෙන් ලැබෙනවා. එහෙම රූප දැකීම නිසා සුඛ දුක්ඛ උපේක්ඛා වේදනා තුන විඳිනවා. එවැගේම කනින් ශබ්ද ඇසීම නිසා නාසිකාවෙන් ගඳ සුවඳ විඳීම නිසා දිවෙන් රස විඳීම නිසා කයින් ස්පර්ශ විඳීම නිසා සිතෙන් අරමුණු ගැනීම නිසා මේ වේදනා තුනම සුදුසු පරිද්දෙන් සිතේ පහළ වෙනවා. ඒකට කියනවා පස්සපච්චය වේදනා. ස්පර්ශයේ නිසානේ වේදනා ඇති වෙන්නේ. මෙන්න වේදනා හය. චක්කු සම්පස්සජ වේදනාලි හය. එතකොට සුඛ දුක් උපේක්ඛා කියලා තුනයි. නමුත් මේ දොරටු වාක්‍යයෙන් ආතන වාක්‍යයෙන් ගත්තොත් හයයි. ඊළඟට මේ වේදනා නිසා පහළ වෙන දේ තමයි වැදගත් ඊළඟට කියන්නේ. ඒ මොනවද සන්න? වේදනා නිසා සන්නවර තියෙන මොනවද? දුක්ඛේ සුඛං පත්ථයති සුඛේ භීයෝ පිච්චති උපේක්ඛාපන සංසත්තා සුඛමිච්ඡේ භාසිත. දුක් වේදනාවක් විඳිනකොට එතන අනේ මේ දුක නැතුව ආවල් අහවල් විදියට සැප ලැබේවා. අන්න දුක්ඛිත උජ්ජනයක් අපපතනවා සංහාර. සුඛී භීයෝ පේච්චති සැපයක් විඳින වෙලාවේ අනේ මේ සැපේ නැවත නැවත ලැබේවා හිතෙන. අන්න සැපවත් වේදනාව නිසා සංහාර ඇති වෙනවා. උපේක්ෂා වේදනාවක් නැගහත් වේදනාවක් විඳිනකොට අනේ මට තව තවත් මේ ශාන්ත සැප ලැබේවා හිතෙන. අන්න ඒ වේදනාව නිසා සංහාර. එතකොට සුඛ දුක් උපේක්ෂා තුන් වේදනා නිසාම සංහාර ඇති වෙනවා. සංහාරයේ ප්‍රභේද තුනක් තියෙනවා. කාම සංහාර, භව සංහාර, විභව සංහාර. ඒ කියන්නේ පසිඳුරක් ඉනවීමේ ආසාව කාමසන්න. දොරටු හයෙන්ම මේක සිද්ධ වෙනවා. ඇයම් රූප දැකීමෙන් කාමසන්න ආපාල වෙනවා. වාදේම සද්ද ඇසීමෙන් කාමසන්න ආපාල වෙනවා. අනිත්‍යවත් ඒක. භවසන්න කියන්නේ මතුමතු භවයන් විදිහට මේ සැප ලැබේවා කියලා හිතීමක්. මේ ලබන සම්පත් සදාකාලිකයි කියන අභිතුය ඇසීමත් භවසන්න. ඉබල්තන්න කියන්නේ අදාද පමණයි. එකක් නැහැ. මේලඟ භවයක් නැහැ. විඳින දෙයක් මෙලොවම විඳින්න ඕනේ කියලා ධර්මයෙන් වත් අධර්මයෙන් වත් සම්පත් විඳින්න උත්සාහවන්ත වෙනවා. ඒ ඇතිගෙන උච්ඡේදවාදී කියලානේ පුනර්භවයක් පිළිගන්නේ. ඒ ඇගේ ආශාවට කියනවා විභව සංඝාගේ. ඒතකොට මෙන්න මේ කාමසන්නා භවසන්නා විභවසන්නා. පස්කම් සැප ගැන ආශාව කාමසන්නා. ඒ වගේම සදාකාලික ආත්මයෙන් සැප විඳීමේ ආශාව භවසන්නා. මරණින් මතේ ඉදීමක් නැහැ මෙලොවම සැප විඳලා විඳලා අවසන් කරන්න ඕනි කියලා හිතා ගැනීමේ ආශාව තිබවතන්න මේ සංඝා තුලම හටගන්න. ඊළඟට උපාදාන. උපාදාන කියනකොට කාම උපාදාන, ditth උපාදාන, සීලබ්බත උපාදාන, අර්ථවාද උපාදාන කියලා පද වශයෙන් හතරක් තියෙනවා. ධර්මතා වශයෙන් දෙකයි මෙතන තියෙන්නේ. සංඝාවයි දෙක්කයි. යම් කිසි දෙයක් නොලැබුව දෙයක් ගැන ආශාව සංඝා. ඒ ලැබුව දෙයක් ගැන කලින් ගැනීමද කියනවා සංඝා උපාදාන කියලා. ඒ වගේම සත්පුජ්‍යල සංඥාවෙන් ගැනීම දිට්ඨි උපාදාන කියලා. මෙන්න මේ දෙක අර වගේම කාම උපාදාන, දිට්ඨි උපාදාන කියන දෙකෙන් යුක්තයි. ඒකට සමාගයේ సంతානෙ ඇති වෙච්ච සංඝාව අධිකතර භාවයට පත් වීමෙන් උපාදාන. ඒ සම්බන්ධව සත්පුජ්‍යල සංඥාවෙන් ගැනීම දිට්ඨි උපාදාන. මේ දෙකේ කාන්තෙන් හත ගන්නවා සංඝා නිසා. ඒකේ තවත් ප්‍රභේද නමයක් කියන්නේ ඒක නම් ඉදිරියෙන් කියන්න සූදානම් වෙනවා. ඊළඟට උපාදාන පත්‍ය භවෝකී කුමක්ද? භවයේ තියෙන කොටස් දෙකක්. භවයේ කියන්නේ යම් දෙයක් පහළ වීම. යම් කිසි දෙයක් පහළ වීම සිදුවීම තමයි භව කියන වචනේ කියන්නේ. ඒතකොට මේ කොටස් දෙක කියන්නේ කර්ම භවය සහ උපපති භවය. කර්ම භවයේ උපපති භවය. කර්ම භවය කියන්නේ දැන් අපි මුලින් කියවන්නේ අවිද්‍යා පත්‍ය සංඛාරා කියන පදයක්. එතන කිව්වේ චේතනා විචනාමය ගැනනේ. දැන් මේ කර්ම භවය කියන්නේ චේතනා විචනාමයයි. චේතනා විචනාමයට එකතු වෙන චිත්තචෛතක ධර්ම සියල්ලයි කර්ම භවය හැටියට ගැනීම. තනිකරේ චේතනාවෙන් නෙමෙයිනේ විපාක උපදවන්නේ. ඒත් එකතු වෙනවානේ සම්භාරයක්ම. ඒකනේ චිත්තචෛතක සම්භාරයක් එකතු වෙනවානේ. ඒ ඔක්කොම සම්පෙන්නේ කොට කියනවා කර්ම භවය. දැන් අපි මේ බණ අහන. මේ බණ අහන වෙලාවේ අපේ සිතක් එකක් පාසා එක්කෝ සෝමනසසාගත නැත්නම් උපේක්ඛාසාගත කුසාසිත පහළ වෙනවානේ. ඒ පහළ වෙන්නේ කුසාසිතේ යෙදෙනවානේ ඡායසික ධර්ම. යදිම ගාන 33ක් යෙදෙන්න පුළුවන්. ඒක අඩු වෙන්න පුළුවන් ප්‍රඥා ඉන්ද්‍රියේ මාඩු වෙනකොට. ආභෝධයෙන් තොරවහනකොට ප්‍රඥා ඉන්ද්‍රිය අඩු වෙන්නේ නැත්නම් 33ක් ලැබෙයි. බණ ඇසීමේදී. එතකොට මේ ධර්මතා ඒ 33ම එකතු කළ කියනවා කුසල කර්ම භවය. ඒ වගේම අකුසලයක් වෙන වෙලාවේ ඒ අකුසල සිතක් එක් හේතන ආශාසික රාතියක් ඒවට කියන අකුසල කර්ම භවය. මෙන්න මෙහෙම කුසල අකුසල කර්ම භවයේ කර්ම භවය හැටියට හඳුන්වනවා. උපපත්ති භවය කියන්නේ ඒක නෙමෙයි. උපපත්ති භවය කියන්නේ යම් යම් භවයක උත්පත්ති ලබනකොට ඒ භවයේ නියමිත විපාක චිත්තචෛතක කර්මයේ රූප තියෙනවනේ. මෙන්න මේකයි උපපත්ති භවය කියන්නේ. භුවන් වාසයෙන් ගන්නකොට සතර ආපාය, මනුෂ්‍ය ලෝක, දිව්‍ය ලෝක, හය කාම භූමිය ඔක්කොම 11ක් තියෙනවනේ. 11 කාම භූමියේ කෙනෙකුගේ උත්පත්ති වෙලාවේ තියෙනවනේ නාම රූප, ස්කන්ධ ආයතන මේවා තමයි උපපත්ති භවය. ඊළඟට අරූප භූමි, රූප භූමි 12 ධාතයක් තියෙන අරූප භූමි 4ක් තියෙනවා. මේවා ඔක්කොම උපපත්ති භූමි. උපපත්ති භව. ඒවා කර්ම නෙමෙයි. ඒවා විපාක උපදෝ නිස්සාර. එතකොට උපපත්ති භවයේදී නැවත ප්‍රතිසන්දි ගැනීමේ අවස්ථාව තමයි ජාති කිවි. භවපත්‍ය ජාති. ජාති ප්‍රතිසන්දි ගන්න. අතරක් ඥාන භවයෙන් භවයට ප්‍රතිසන්දි ගැනෙනවනේ. ඒක තමයි ජාති. ප්‍රථම උත්පත්ති කියන්නේ ඒකයි. ඵලමයෙන් ප්‍රතිසන්දි ගැනීමේ අවස්ථාව. ඒක අණ්ඩජ, ජලාභුජ, සංසේදජ, ඕපාසික හතර ආකාරයෙන් කොයි හරි ක්‍රමයකට ප්‍රතිසන්දි ගන්නවනේ. ඒක තමයි ජාති. ඊළඟ ජරා මරණ එතකොට කාගද මේ උපදින්නේ? අර මුලින් කියවනේ විඥාන, විඥානයේ පහළ වීම ජාති, නාම රූප පහළ වීම ජාති, සලආතන පහළ වීම ජාති, ඒ වගේම ස්පර්ශ පහළ වීම ජාති, වේදනා පහළ වීම ජාති. එමනම් ජරා මරණ ළඟට මේ උපදින උපදින විඥාන ආදීන්ගේ නාම රූප ආදීන්ගේ මුහුකුරු ආයාමක් වෙනවනේ කල්යාමේ. ඒකට කියනවා ජරා. ඊළඟට ඒවා බිඳි බිඳි යනවනේ. ඒකට කියනවා මරණ. මේ බිඳීමේ අවස්ථා රාශියක් වෙනවා. සනක සනික මරණේ, සම්මුති මරණයේ, සමුච්ඡේද මරණ ආදී වශයෙන්. එසේනම් නාම රූපයන්ගේ හට ගැනීම ජාතිය, පැවතීම ජරාව, බිඳි යාම මරණය. මෙන්න මේ විදිහට ජරා මරණ දෙක වෙන් කරලා ගන්න තියෙන්නේ. ජාති ජරා මරණ. ඊළඟට අගට තේනවානේ අපි පටිච්චසමුප්පාදයේ කියන කොට ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස සම්භවಂತಿ කියන. එතකොට ශෝක කියන්නේ මෙන්න මේ කියන විඤ්ඤාණ නාම රූප සලආතන පස්ස වේදනා කියන කොටස් පහට එකතු වෙන්නේ යම් කිසි අනිෂ්ඨ අරමුණක් වින්දනය කිරීමේ ඇති වෙන සංතාපයේ ශෝකයයි. ඊළඟට පරිදේව හැඳීම පරිදේවයයි. කායික දුක් වේදනාව දුක්ඛයයි. මානසික දුක් වේදනාව දෝමනස්යයි. මානසික වාසයෙන් අධිකම අධික වාසයෙන් ඇතිවෙන්නේ 16 උපායයන්. ඒ ඔක්කොම අර ජාති ජරා මරණ වල සතිරියන අවස්ථාව. ඒක මෙන්න මේ සියල්ල එක්වාසු කරලයි බුදුරජාණන් වහන්සේ පටිච්ච සමුප්පාදය කියලා දේශනා කළේ. ඉතින් අපේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ගෝමුලාන වැඩඳගෙන ඉරදකයන්ද මැත්තෙන් වසුවාති දීපුත්‍රය ඇතුළු මාරසේනාව පාරමී සම්වර්ධනයෙන් පළවා හැර ආනාපාන කර්මස්ථාන භාවනාවෙන් සියලුම සමත භාවනා සපුරාගෙන රාත්‍රි ක්‍රයම් කාලයේ పూర్වේ නිවාසානුස්මෘති ඥානයෙන් දැරවිසු ආබ්බා පරම්පරාව දැක්කා. ඒ කියන්නේ විෂය අසංතේ ඒ කල්ප ලක්ෂයක් කරන් ඈතට ඈතට බලන්න තරම් දැරවිසු ආත්ම දක්නා නුවණ පහළ වුණා. ඊළඟට මැදියම් කාලයේ දිව්‍යං චක්කුර විඥානය ලැබුවා. එතකොට අද්දාසක් ඇතුළත අතීතයේ අනාගතයේ අද්දාසක් කියන 14 දවසක මරණ උපදින සත්‍යයන් සුගති දුගති යන සත්‍යයන් කුසල් අකුසල් කරන සත්‍යයන් ශෝභන අශෝභන සත්‍යයන් ඔක්කොම දකින්න පුළුවන්. හිත ඇතුළත නැති සෑම දෙයක් දැක්කා. දැන් මේ අවස්ථාව දෙකේදී පෙරවිතෝ කඳ පිනෙලක්